අවකාශයේ පාසල
මින් අපි ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර බෝවන් රේඩියෝ ඉස්කෝලේ හාන් ඉන්න මගේ දූල පුතාල සියලුම දෙනාට අද දවසේත් අපි ආවා ඔයාලගේ ආසම තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂයේ තවත් එක් කොටසක් අරගෙන. ඉතින් වෙනද වගේම ඔයාලත් එක්ක එකතු වෙන මම චතුරිකා ලියනගමගේ.
මම අකුරැස්ස මහාවිද්‍යාලයේ නදීකා වීරසිංහ. හොඳයි දුවේ පුතේ, වෙනද වගේම අද දවසේත් අපිට ඕන කරනවා පෑනක්, අමතර කඩදාසියක්, ඒ වගේම ඔයාලට අපි දීලා තියෙන රුහුණු ගුරු ගෙදර පැවරුම් පොත 10 ශ්‍රේණිය පෙළපොත. දැන් අපේ දූල පුතාලා මුලින්ම ගන්නකෝ අපි දීලා තියෙන රුහුණු ගුරු ගෙදර පැවරුම් පත්‍රිකාව. අද අපි කතා කරනවා 3.12 මාතෘකාව. ඒ තමයි ෂඩ්දශමය සංඛ්‍යා අෂ්ටමය සංඛ්‍යා බවට පරිවර්තනය. අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. පළමුවෙන්ම අපි කරන්නේ ෂඩ්දශමය සංඛ්‍යාව, ඒ කියන්නේ 16 පාදයේ සංඛ්‍යාව ද්විමය සංඛ්‍යාවක් විදියට හරව ගන්න එක. ඊට පස්සේ ඒ හරවගත්තු ද්විමය සංඛ්‍යාව අෂ්ටමය සංඛ්‍යාවක් බවට හරවන එක. ඔන්න ඕක තමයි ප්‍රධාන වශයෙන්ම අපි කරන්න යන්නේ.
අපි කලින් කතා කරපු මාතෘකා දෙකක් එකම තැන පාවිච්චි වෙන එක නේද මේකෙන් වෙන්නේ? මේක තවත් සරල කරොත් අපේ දූල පුතාලට තවත් පැහැදිලි වෙයි නේද?
ඔව්. අපි බලමු මේක තවත් සරල කරලා. මුලින්ම දීලා තියෙන ෂඩ්දශමය සංඛ්‍යාවේ හැම සංඛ්‍යාංකයක්ම බිටු 4කින් යුතු ද්විමය සංඛ්‍යා බවට පරිවර්තනය කරලා ලියන්න ඕනේ. මේකට අපි කලින් පාඩම්වලදී කිව්වා ෂඩ්දශමය සංඛ්‍යා ද්විමය සංඛ්‍යා අතර සම්බන්ධතාවයේ දැක්වෙන වගුව උණ වෙනවා කියලා. එහෙම ලියපුවාම අපට ලැබෙනවා ද්විමය අගයේ ලැබෙන ද්විමය අගයේ දකුණු කෙළවරේ ඉඳලා වම් කෙළවර වෙනකන් බිටු 3 බැගින් වෙන් කරන්න ඕන. ඊට පස්සේ ඒ එක් බිටු 3 ද්විමය කාණ්ඩයට අදාළ අෂ්ටමේ සංඛ්‍යාව, ද්විමේ සංඛ්‍යා, අෂ්ටමේ සංඛ්‍යා අතර සම්බන්ධතාව දක්වන වගුවෙන් බලලා ලියා ගන්න ඕන.
කලින් පාඩම් වලට සම්බන්ධ වෙන්න බැරි වුණු දූල පුතාලට මේ වගුව බලන්න පුළුවන් 10 ශ්‍රේණියේ පෙළපොතේ 89 පිටුවයි 91 පිටුවයි බැලුවොත්.
වගුව අමතක අයත් ඇතිනේ. ඒ අය ඒ පිටුව පෙරලගෙන අපේ රුහුණු ගුරු ගෙදර පැවරුම් පොතේ ICT ඇලිරක් U.3 ඇලිරක් A18 කියන පැවරුමේ පළවෙනි උදාහරණයත් එක්ක බලන්නකෝ. 195 16 පාදෙන් කියලා සංඛ්‍යාවක් තියෙනවා. ඒක කොහොමද ද්විමය ආකාරයට සැකසුවාම? බලමු අපි පිළිතුර ගන්න කොහොමද කියලා.
91 පිටුවේ වගුවනේ මේකට මුලින්ම පාවිච්චි කරන්න ඕන. ඒකට අනුව බැලුවොත් 5 කියන්නේ 0.1.1. 9 කියන්නේ 1.0.1. ඊළඟට 1 කියන්නේ 0.0.1. ඉතින් මේකේ ද්විමය අගය වෙන්නේ 0.3.1.2.2.1.0.1.1.
ඔව්, පළවෙනි කොටස ඉවරයි. 16 පාදයේ සංඛ්‍යාව 2 පාදයට හැරෙව්වා. ඊට පස්සේ තියෙන්නේ ද්විමය සංඛ්‍යාව අෂ්ටමය සංඛ්‍යාව බවට පරිවර්තනය කරන එක.
හරි, අපි බලමු මේකට අපිට කරන්න ඕන ද්විමය සංඛ්‍යාව බිටු 3 බැගින් කාණ්ඩ කරලා එක් බිටුව මගින් නිරූපිත අගය ලියා ගන්න ඕනනේ. ඒකට ඕන කරන්නේ 10 ශ්‍රේණියේ පෙළපොතේ 89 පිටුව තියෙන වගුව. වගුවට අනුව කාණ්ඩවලට බෙදුවාම එනවා දකුණු පැත්තේ කෙළවරේ ඉඳලා 1.1, ඒ කියන්නේ 5 කියන අගය. දෙවනියට එනවා 0.1, ඒ කියන්නේ දෙක. ඊළඟට එනවා එකයි බිඳුවයි. ඊළඟට එනවා එකයි එකයි බිඳුව. වගුවට අනුව එය කියන්නේ අංක 6. අවසානයේ ඉතිරි වෙන්නේ බිඳු 3ක්. අපිට පුළුවන් ඒ අගය අතාරින්න. මොකද මුල්ම බිඳුවවල වටිනාකමක් නැති නිසා.
හොඳයි. ඒක හරියටම කිව්වා. එතකොට ලැබෙන අගය තමයි 625 කියන අෂ්ටමය සංඛ්‍යාව. අපේ දූල පුතාලත් පිළිතුරු සටහන් කරගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. දැන් දූල පුතාලට පුළුවන් පෙළ පොතේ තියෙන ක්‍රියාකාරකම් ටික කරන්න. මේ ක්‍රියාකාරකම් තනියම කළාම මගේ දූල පුතාලට තවත් මේ කියලා දීපු දේවල් හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම රුහුණු ගුරු කෙදර පැවරුම් පොතේ තවත් ගණන් ලබා දීලා තියෙනවා. මේ වැඩසටහන ඉවර වුණාම ඒවත් තනියම කරන්නකෝ.
මේව තනියම කළේ නැති වුණොත් තේරෙනවනේ.
හොඳයි. අපේ දූල පුතාලා දන්නවා තවත් අලුත් දෙයක්. මොකද මේ කතා කරන්න යන්නේ? දත්ත ආචයන ධාරිතාව.
අපේ මේ ගුරු කෙදර.
හොඳයි දුවේ පුතේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ තවත් අලුත් දෙයක්. ඒක තමයි දත්ත ආචයන ධාරිතාව.
අපේ මේ ගුරු ගෙදර අහන් ඉන්න දරුවන්ට කියන්නකෝ මොකද්ද මේ දත්ත ආචයන ධාරිතාව කියන්නේ කියලා.
හරි, මම කියලා දෙන්නම්කෝ. දැන් අපි දන්නවා වාජනයකට වතුර පිරෙව්වහම ඒකට තියෙනවා පරිමාව කියලා එකක්. මොකක්ද ඒ කියන්නේ? වාජනයට දාන්න පුළුවන් වතුර ප්‍රමාණය. විවිධ වාජනවලට විවිධ පරිමා තියෙනවා. අපි ඒක මනිනවා විවිධ මිනුම් වලින්. උදාහරණයක් විදිහට ඝන මීටර්, ඝන සෙන්ටිමීටර්, අන්න ඒ වගේ. ඒ කිව්වා වගේම ඉලෙක්ට්‍රොනික උපාංගවලත් දාන්න පුළුවන් දත්ත ප්‍රමාණයට කියනවා දත්ත ආචයන ධාරිතාව කියලා. විවිධ උපාංගවලට විවිධ ධාරිතා තියෙනවා. ඉතින් ඔන්න ඔය කියන ධාරිතා මනින විවිධ මිනුම් තිබෙනවා.
එතකොට මොනවද මේව මනින්න පුළුවන්? එතකොට මොනවද මේව මනින්න පාවිච්චි කරන මිනුම්?
මේව මනින්න කුඩාම මිනුම් ඒකකය තමයි බිට්ස්. ඒ කියන්නේ ඊළඟට බිට්ස් එකතු වෙලා බයිට්. බයිට් වලට පස්සේ කිලෝ බයිට්. ඊට පස්සේ මෙගා බයිට්. අන්න ඒ වගේ ගොඩාක් ඒවා මනින්න භාවිතා කරන මිනුම් තමයි ඒ. මේව මනින කුඩාම මිනුම තමයි බිට්ස්. බිට්ස් කියන්නේ කුඩාම ඒකකය. ඊළඟට බයිට්. ඊළඟට කිලෝ බයිට්. ඊළඟට මෙගා බයිට්. අන්න ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. අපේ දූල පුතාලා රුහුණු ගුරු ගෙදර පැවරුම් පොතේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය කොටසට අදාළ 4 මාතෘකාව බලන්නකෝ. දත්ත ආචයන ධාරිතාව කියලා තියෙනවා. ඒ යටතේ තියෙන ICT ඇලෙයිර U.3A19 කියන පැවරුම යටතේ දීලා තියෙනවා මෙන්න මේ වගේ සම්බන්ධතාව. බිට් 8ක් බයිට් 1යි. බිට් 4ක් නිබල් 1යි. බයිට් 1024ක් කිලෝ බයිට් 1යි. කිලෝ බයිට් 1024ක් මෙගා බයිට් 1යි. මෙගා බයිට් 1024ක් ජිගා බයිට් 1යි. ජිගා බයිට් 1024ක් ටෙරා බයිට් 1යි. මේ ටෙරා බයිට් 1024ක් එකතු වෙලා තමයි පෙටා බයිට් එකක් හැදිලා තියෙන්නේ.
මේක අපේ දූල පුතාලට පහසුවෙන් පාඩම් කරගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. මේ වගේ ඒ වයින් එන්න පුළුවන් ප්‍රශ්න මොන වගේද?
ඔව්, මේ වගේ එන්න පුළුවන් ආකාරයේ ප්‍රශ්න අපි දීලා තියෙනවා ICT ඇලෙයිරක් U.3A19 කියන පැවරුම යටතේ. බලමුකෝ එක. තොරතුරක් දැක්විය හැකි කුඩාම ඒකකය වන්නේ. උත්තර 4ක් දීලා තියෙනවා. බයිටයකි, නිබලයකි, බිටුවකි ආදී වශයෙන්. ඉතින් මෙන්න මේ වගේ එකට උත්තර දෙන්න අමාරුද?
ලේසියෙන්ම උත්තර දෙන්න පුළුවන් නේද මගේ දුවේ පුතේ? උත්තරය තුන්වෙනි එකනේ, එක බිටුවකි කියන එකනේ.
ඔව්, සරල ප්‍රශ්නයක්. අපි අනිත් ගානත් බලමු.
ලේසියෙන්ම උත්තර දෙන්න පුළුවන් එකක් නෙමේ එක, උත්තරය තුන්වෙනි එක, බිටුවක්නේ. ලේසියෙන්ම උත්තර දෙන්න පුළුවන් නේද මගේ දුවේ පුතේ? උත්තරය තුන්වෙනි එක, බිටුවකි කියන එක නේද?
ඔව්, සරල ප්‍රශ්නයක්නේ. අපි ඉතින් අනිත් ගානත් බලමුකෝ. 1500යි KB සහ 3 ගුණ කිරීම 2 තුන්වෙනි බලය KB. ධාරිතාවයකින් යුතු ගුණ දෙකක් ඔබ වෙත ලැබී ඇත. මෙම ගුණ දෙක ගබඩා කිරීම සඳහා ඔබ භාවිතා කරන ආචයන උපාංගයේ තිබිය යුතු අවම ධාරිතාව කුමක්ද? මෙන්න මේකෙදි අහලා තියෙන්නේ මේ ගුණ දෙකම දාන්න පුළුවන් එකක් ගැනනේ. ඉතින් මුලින්ම කරන්න ඕන මේ ධාරිතා දෙකේ එකතුව සොයාගන්න එක. දෙකම කිලෝබයිට් නිසා එකතු කරන්න පුළුවන් පහසුවෙන්ම. 3 ගුණ කිරීම 2 3 කියන බලය දෙකම කිලෝබයිට් නිසා එකතු කරන්න පුළුවන් පහසුවෙන්ම. 3 ගුණ කිරීම 2 3 බලය කියන අගේ සොයමු බලන්න. සරල කරලා 2 3 කියන්නේ 8යි. ඒක 3ෙන් ගුණ කළාම 24යි. එතන කිලෝබයිට් 24යි. අනිත් එක 1500යි. ඔක්කොම 1524යි කිලෝබයිට්. ඉතින් මේක දාන්න තියෙන කුඩාම උපාංගයේ තියෙන ඕන ධාරිතාව තමයි අහන්නේ. බලමු පළවෙනි උත්තරය. ඒකේ තියෙන්නේ මෙගාබයිට් 2යි කියලා. මෙගාබයිට් 2යි කියන්නේ කිලෝබයිට් වලින් නම් කීයද?
මෙගාබයිට් 1ක් කියන්නේ කිලෝබයිට් 1024. ඒකට අනුව මෙගාබයිට් 2ක් කියන්නේ කිලෝබයිට් 1024 දෙකෙන් වැඩි කරලා. ඒ කියන්නේ කිලෝබයිට් 2048ක්.
හොඳයි. ඒ විදිහට බැලුවම අනිත් ඒවා ගොඩක් වැඩි ධාරිතා කියලා පේනව නේද? එතකොට අවමාගය වෙන්නේ 2000යි. කිලෝබයිට් කියන එක. ඒ අනුව නිවැරදි උත්තරේ දෙවෙනි පිළිතුර. ඊට පස්සේ බලන්නකෝ තියෙන්නේ අලුත් මාතෘකාවක් ගැන. මොකක්ද ඒ? විවිධ උපාංගවල දත්ත ආචයන ධාරිතාව. ඔව්, විවිධ උපාංගවල දත්ත ආචයන ධාරිතාව වෙනස් වෙන්නේ කොහොමද කියලා තමයි අපි ඊළඟට බලන්නේ. රුහුණු ගුරු ගෙදර පැවරුම් පොතේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ විෂය කොටසට අදාළ 5 වෙනි මාතෘකාව. අන්න ඒක බලන්න කොහොඳින්. උපාංගවල දත්ත ආචයන ධාරිතාව කියලා සටහන් කරලා තියෙනවා. ඒ යටතේ තියෙනවා ICT ඇල ඉරං U.3 ඇල ඉරං A20 කියන පැවරුම. මේ යටතේ මේ වගේ ධාරිතාව වෙනස් වෙන විදිය ගැන දක්වලා තියෙනවා. මේ කොටසෙම පුතාලගේ 10 ශ්‍රේණිය පෙළ පොතේ 99 වෙනි පිටුවෙත් තියෙනවා. මේ අනුපිළිවෙල හදලා තියෙන්නේ ධාරිතාව කුඩාම එකේ ඉඳලා විශාල එකට වෙනකන්. ඉතින් අපේ දරුවොත් මේක මතක තියාගන්න ඕන. මේකෙන් විභාගෙට එන්න පුළුවන් විදිහේ ප්‍රශ්නයක් තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ.
මේ ප්‍රශ්නෙට උත්තරේ අපේ දෝල පුතාලට සපයන්න අපි අවස්ථාවක් දෙමු. මේකට උත්තරේ අපිට SMS මාර්ගයෙන් එවන්න අපේ දෝල පුතාලා ඒ අවශ්‍ය දුරකථන අංක අපි මේ වැඩසටහන අවසානයේදී කියනවා.
ඔව්, ඒ ප්‍රශ්නෙට එවන උත්තරේ මතක් කරන්න ගමන්ම අපි යනවා තවත් පුංචි මාතෘකාවකට. ඒ තමයි දත්ත ප්‍රවේශ කරගැනීමේ වේගය. ඒ කියන්නේ ඉක්මනින්ම දත්ත ලබාගෙන සකස් කරන උපාංග අනුපිළිවෙල තමයි මෙතෙන්දී අපි බලන්නේ. ඒ අනුව හදලා තියෙන්නේ වැඩි එකේ ඉඳලා අඩු එකට. ICT ඇල ඉරක් U.3 ඇල ඉරක් A21 කියන පැවරුම යටතේ තියෙනවා දූල පුතාලට ප්‍රශ්නයක්. අපි බලමු මේක විසඳන විදිය. දත්ත ආචයන මාධ්‍යයේ සිට සැකසුම දක්වා දත්ත සම්ප්‍රේෂණය ඉතාමත් වේගවත්ව සිදුවන්නේ කුමන අනුපිළිවෙලක් යටතේද? දත්ත ආචයන මාධ්‍යයේ සිට සැකසුම දක්වා දත්ත සම්ප්‍රේෂණය ඉතාමත් වේගවත්ව ඉක්මනින් සිදුවන අනුපිළිවෙල වන්නේ. පළමු පිළිතුර තමයි රෙජිස්ටර් කමාවක්, කෑෂ් කමාවක්, රැම් කමාවක්, ෆ්ලෑෂ් ඩ්‍රයිව්. දෙවැනි පිළිතුර තමයි කෑෂ් කමාවක්, රැම් කමාවක්, ෆ්ලෑෂ් ඩ්‍රයිව් කමාවක්, රෙජිස්ටර්. තුන්වැනි පිළිතුර වන්නේ ෆ්ලෑෂ් කමාවක්, රැම් කමාවක්, කෑෂ් කමාවක්, රෙජිස්ටර්. හතරවැනි පිළිතුර වන්නේ රැම් කමාවක්, ෆ්ලෑෂ් කමාවක්, රෙජිස්ටර් කමාවක්, කෑෂ්. ඔන්න ඔය විදිහේ පිළිතුරු හතරක් තමයි පුතාලට දීලා තියෙන්නේ. බලන්නකෝ පළවෙනියටම තියෙන උත්තරය. වේගය වැඩිම එකේ ඉඳලා අඩුවන පිළිවෙලට තමයි තියෙන්නේ. ඉතින් දුවේ පුතේ, මේ වගේමයි බිටුවක් සඳහා වැයවන මුදල කියන එක. ඒකත් අපි ඔය කියන විදියටම මතක තියාගත්තම ඉතාමත් සරලව ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න පුළුවන්. විටුවක් සඳහා වැයවන මුදල කියන්නේ අපි මේ මතක ඒකකයක් මිලට ගන්න ගියාම අන්න ඒ මතක ඒකකයේ තියෙන බිට් අගය අනුව එහි මිල කොපමණ විදිහටද තීරණය වෙන්නේ කියන එක. ඔව්, දූල පුතාලට පේනවා ඇති මතක රිස්තර තමයි වැඩි වශයෙන්ම මුදල් වේදන් කරලා ගන්න වෙන්නේ. ඕගොල්ලන්ට පුළුවන් පෙළ පොතේ තියෙන මෙන්න මේ සටහන හොඳින් අධ්‍යයනය කරලා මතක තියාගන්න. ඒ වගේම ගුරු ගෙදර සංගරාවෙන් මේ සටහන ලබා දීලා තියෙනවා. ඉතින් දුවේ පුතේ, අදට නියමිත කාලය අවසන් වෙලා යමින් තියෙනවා. ඉතින් දුවේ පුතේ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ පාඩම් මාලාවේ තවත් පාඩමක් සමගින් ඕගොල්ලෝ හම්බවට එනකන් ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.
වුණු ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. තොරතුරු තාක්ෂණ විෂයට අදාළ පාඩම පිළිබඳව ඔබට ගැටලුවක් වී නම් ICT හිස්තනක් Q හිස්තනක් ඔබේ ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව ඉංග්‍රීසි අකුරෙන්, වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0700481488 0700481488 අංකයට යොමු කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්න තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර